පින්වත් මහත්මයා, දැන් මට වැටහෙන විදිහට මෙතන මේ යම් කිසි ස්වභාවයක් දැනුවත් වෙන ගතියක් නැහැ. එහෙමනම් මේක මේ උත්තරීතර ප්‍රඥාවකින් යුක්ත තැනක් උතුමා සඳහන් කරපු විදිහට රහතන් වහන්සේගේ ප්‍රඥාව වගේ. දැන් එතකොට මට ප්‍රශ්නයක් තියෙනවා. එතකොට රහතන් වහන්සේට මේ දියති භාව, මේ පැන්ති භාව වගේ එකක් ඇති වෙන්නේ නැද්ද කියන එක තේරුවත් අරනේ.
ඔව්, ඒ වගේ ප්‍රශ්න අපිට එන්න පුළුවන්. අපි එතෙන්ට යමු. එතෙන්ට යන්න මම මේ මූලික මේ පරිසරයේ හදාගෙන එන්නේ. මොකද අපි ඉන්න මට්ටමෙන් ඊළඟ මට්ටමට දකින්න අපේ මනසට හැකි වෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රඥාව පොඩ්ඩක් දිනු වෙන්න ඕනේ. මොකද ඒ මට්ටමට ගියේ නැත්නම් ඕවට උත්තර දෙන්න ගියොත් අපි ආයේ අර ලෝකේ තියෙන දේවල් අල්ලගෙන එහෙට මෙහෙට තර්ක කරනවා විතරයි යම් දෙයක් දකින්න උත්සාහ කරන්නේ නැහැ. මම එතෙන් ඒ කරුණට එනවා. එතකොට අපි රහතන් වහන්සේ ක්‍රියා කරන හැටි ගැන කතා කරන්න කලින් අපි ඉන්න තත්ත්වයේ තේරුම් අරගෙන මීට එහා මට්ටමක් තියෙනවා නේද කියද අවබෝධය ගන්න වෙනවා. නැත්නම් ඔකට දෙන උත්තර ටිකක් කර එක එක විදිහට එක එක්කෙනාට තේරුම් යන්න පුළුවන්. ඉතින් මම මේ මෙතන මුලින්ම ගේන්න හැදුවේ අපි ඉස්සෙල්ලම මේ බාහිර ලෝකයක් තියෙනවා. බාහිර දේවල් තියෙනවා. මේ අපි ආයතන වලින් දැනගන්නේ බාහිරේ තියෙන දේමද, බාහිරේ තියෙන නිසාමද අපි මේ ආයතනෙන් දැනගන්නේ කියන එකට ඉස්සෙල්ලා උත්තරයක් ගන්න වෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් ඉන්න මට්ටම තමයි එළියේ තියෙන දේම තමයි මේ ඇහෙන් දැක්කේ. නැත්නම් එළියේ තියෙන සද්දයක්ම තමයි මේ කණෙන් ඇහුවේ කියන මට්ටමින් ආයතන පාවිච්චි කරන එක. ඒක තමයි ලෝකෙට අයිති මට්ටම. හැබැයි ටිකක් නුවණින් කල්පනා කළොත් මේක ඊට වඩා වෙනස් තත්ත්වයක් කියන එක මං හිතන්නේ ටිකක් හිතන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඒ තේරුම් ගැනීම තමන්ගේ දැක්මක් වෙන්න නම් මේක විදර්ශනය කරන්න ඕනේ. කියන්නේ නිතර නිතර මේක ටිකක් මෙනෙහි කර කර ප්‍රායෝගිකව යෙදෙන්න ඕනේ. එතකොට තමයි මේක ප්‍රත්‍යක්ෂ නුවණක් වෙන්නේ. මේකේ මං දැන් මං උදාහරණ දෙකක් කිව්වා. තව උදාහරණයක් කියනනම් මම මේ එළියේ තියෙන දේමද දකින්නේ කියන එකේ ඒක පළවෙනි දේ තේරුම් ගන්න ඒක දෘෂ්ටියක්. එහෙම පිළිගන්න එක. ඒකෙන් ඒක දෘෂ්ටියක්මයි කියන එක තේරුම් ගන්න තව විදිහක් තමයි. ඔන්න දැන් අපි ඇහෙන් දකිනකොට බලන්න දැන් ඔයගොල්ලෝ ඈත බලනකොට සමහර විට ගස්වල කොළපාට පේනවා. ඇති ගස්වල කොළවල මන් දන්නේ මේ දවස්වල පිට රටවල තත්ත්වය කොහොමද කියලා. ලංකාවේ නම් අපිට හැමදාම කොළපාට දකින්න පුළුවන්. එතකොට මේ අපිට හිතෙනවා මේ කොළපාට තියෙන්නේ අර ගස්වල කොළවල. ඒ ගහේ කොළේ තියෙන පාට තමයි මේ පේන්නේ කියලා. එතකොට ඒකමද ඇත්ත තත්ත්වේ නැත්නම් ඊට වඩා වෙනස් ස්වභාවයක්ද? එතකොට ඒක තේරුම් ගන්න පුළුවන් අපි නිකමට හිතුවත් අපි පාට කණ්ණාඩියක් දාලා ඔය කොලේ ඔය ගහ දිහාම බැලුවොත් අපි හිතමු රතු පාට කණ්ණාඩියක් දාලා නැත්නම් රතු පාට පොලිතින් කොලේකින් බැලුවොත් එතකොට රතු පාටට පේනවා. දැන් අර ඉස්සෙල්ලා පෙනුන කොළ පාට ඒ ගහේ කොලේ නම් තියෙන්නේ දැන් අපිට කියන්න වෙනවා දැන් අර රතු පාටට පේන්නේ අර කොලේ රතු පාටට තියෙන හින්දා කියලා. එතනින් පැහැදිලි වෙනවා ඇති මේ අපි දකින පාට බාහිර රූපයට අයිති දෙයක් නෙවෙයි. නෑ, එහෙම වුණා නම් මේ ඇහි තත්ත්වය වෙනස් වෙනකොට අපිට එක එක පාට පේන්න බෑ. ඒ කියන්නේ මේ ඇහි හැකියාව අනුව උපද්දලා දෙන මට්ටමක් තමයි අපි ඇහැ උදව් කරගෙන හටගන්න හිතට දකින්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒකට ඇහැ උදව් කරගන්න හටගන්න හිත තමයි විඥාන, චක්කු විඥාන සිත කියන එක. ඒ චක්කු විඥාණයට අරමුණු වෙන වර්ණ ස්වභාවයක් තමයි කොළ පාට රතු පාට හරි ඕන පාටක් කියන්නේ. ඒකට ඒක තේරුම් ගන්න ඇහැ විසින් උපද්දලා දෙන මට්ටම සිත දැනගත්ත මිසක් එළියේ තියෙන වර්ණයක් දැක්කා නෙවෙයි කියන එක. මේ කරුණ පැහැදිලිද? ඕකම අපිට දාන්න වෙනවා. කණෙන් උපද්දලා දෙන සද්දයක් අපි ඇහුවා මිසක එළියේ තියෙන සත්‍යයක් ඇහුවා නෙවෙයි. ඒකම මේ ආයතන හයටම දාන්න පුළුවන්. අපි මූලිකව ඇස කන නාසය දිව ශරීරය කියන පංච ඉන්ද්‍රියට ඔයදී වටහා ගන්න පුළුවන්ද නැත්නම් ඒක ටිකක් ගැටලු සහගතද කියන කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න නැත්නම් මම ඒක තේරුම් ගත්තා කියලා හිතාගෙන එතනින් එහාට මේ සාකච්ඡා කරන්න පුළුවන්. තෙරුවන් සරණයි.
සරණයි කොහේ යමාත්මයා මේ මම හිතනවා ඒ කරුණ ගැන අපි සාකච්ඡා කරන්න පුළුවන්. ඇත්තටම මට මතක් වුණා නවකම්ම පුරාණකම්ම කියන සූත්‍ර මාතෘකාවේ හරියට තියෙන නම. ඒකෙදි කියන චක්කුම් බික්කවේ පුරාණ කම්ම අපි සංකතන් අපි චරන්චේතන් වේදනියන් දත්තබ්බම් කියලා. එතකොට හිතර දෙයක් තමයි දැන් ඔබතුමා දැන් කිව්වේවත් එක්ක බලනකොට දැන් චක්කුම් බික්කවේ පුරාණ කම්ම කියලා කියන්නේ භික්ෂු උන්වහන්සේ නමතලා කියන්නේ මේ ඇස කියන්නේ පුරාණ කර්මයකින් හටගත්ත දෙයක් කියලා. ඒ කියන්නේ ඇහැ හදාගත්තෙත් ඒ කියන්නේ ඒ අපි සාමාන්‍යයෙන් ගත්තොත් තමයි කියලා කියන්නේ තමන් කියන එක හරි නෑ මම මේ කරලා කියනකොට මේ සංසාරේ යන ගමනේදී හරි තමයි එක එක බංගවල ප්‍රතිසන්දී ලබන සත්‍යය ඇහක් ලැබුණා කියන්නේ ඒක යම් කිසි කරන ලද කර්මයකින් ලැබිච්ච එකක් විපාකයක් හැටියට ලැබිච්ච දෙයක්. එතකොට ඒ ඇහ විපාකයක් හැටියට කර්මයක් කරලා තමයි ලබලා තියෙන්නේ. කියන්නේ යමක් අපි ඇහ හදාගෙන තියෙනවා. එතකොට ඒ හදාගත්ත ඇහෙන් තමයි දැන් බාහිර ලෝකේ බලන්නේ. එතකොට ඒ වගේම තේරෙන දෙයක් තමයි බාහිර ලෝකේ බලනවා කියනකොට අපි හදාගත්ත දෙයක්ම තමයි බලන්නේ කියන එක. ඒ කියන්නේ තියෙන දෙයක් බලනවා නම් ඔකට හඳුම දාන්න මම පසුගිය දවසක මේ අර වර්ණාන්දතාවය කෙනෙක් කියා. තරම මට වර්ණාන්දතාවයේ තියෙනවා ධර්ම ලෙස තියෙනවා මට පාඩම් කොටියම අඳුර ගන්න බෑ. ඒකෙදී එක පොතක් තියෙනවා ඒකේ රවුමක් තියෙනවා රවුම මැද පුංචි තෙත් පේඩියක් තියෙනවා එක එක පාටින් තිත් යනවා තියෙනවා ඒ රූපයේ මැද තියෙනවා ඉලක්කම් වගේ 13 හරි 12 හරි 13 හරි මොනවා හරි ඉලක්කම් වගේක් තියෙනවා වෙනම පාටක්. හැබැයි ඒ තියෙන පාත් ඒ තියෙන දේ වර්ණාන්දතාවයේ තියෙන පුද්ගලයාට පේන්නේ නැහැ. ඉතින් මට ඒ වෙලාවෙත් හිතෙනවා දැන් මම හදාගත්ත ඇහෙන් මට මේක පේන මේක හදාගෙන මම බලන්න බෑ මට ඒ දක්ෂතාවය නැහැ. ඒ කියන්නේ තියෙන දේ සම්ක්‍රමයේ පේනවා. ඒක සාර කර්මයෙන් හදාගත්ත ඇහැ පේන්නේ ඒ කියාව අනුව හදාගන්න පමණයි දකින්න පුළුවන් කියන ඒ අක්ෂෙමුත් තේරුම් ගියා කියලා මතක් වෙනවා. එතකොට
හොඳයි, තෙරුවන් සරණයි. බොහොම ප්‍රායෝගික අවස්ථා දෙකක්ම අපිට දැන් අහන්න ලැබුණා. එකක් තමයි මේ අපේ ජයන්ත මහත්තයාගේ අර ඇහේ තියෙන යම්කිසි ස්වභාවයක් නිසා යම්කිසි පාටකින් තියෙන දෙයක් පෙනුන්නේ නැහැ. ඒ කියන්නේ වර්ණාන්ධතාවය තියෙනකොට ඒ ඇහැට අහු නොවන වර්ණයක් එතකොට අපිට ගෝචර වෙන්නේ නැහැ. ඊළඟ ඒක එක පැත්තක් පෙන්වුවා. අනිත් පැත්ත තමයි අපි එක එක්කෙනාගේ ඇහැට දැන් කොළපාටම කිව්වට ඇත්තටම ඇහැ ඇතුලේ හැදුන ප්‍රතිබිම්බේ කොළපාටමද? තව කෙනෙක්ට ඕක අපි හිතමු නිකන් කහපාටට වගේ හැදුන එකට පොඩි කාලේ ඉඳන් පුරුදු කරනවා ඔය කොළපාට කියලා කියන්න. එතකොට අපි ඇත්තටම එක එක්කෙනා දකින්න පාටවල් එකකට එකක් වෙනස් වුණාට අපි අර සම්මතයකට පුරුදු කරනවා බාහිරේ තියෙන්නේ මේකමයි කියන මට්ටමකට. දැන් ඒ දෙකම මේ දැන් තේරෙනවා මේ ඇහි හැකියාව අනුවයි මේ දකින්නේ කියන එක. ඉතින් ඒකම මං තව කරුණක් ඉදිරිපත් කළේ, හරි ඔය දෙවිදිහටම දකින්නේ එළියේ තියෙන දේද නැත්නම් ඇහැ උපද්දලා දෙන දේද කියන එක. එතන හරි ගැඹුරු තැනක්. එතකොට මෙතන අවබෝධයක් එන්න ඕන. මේක එක පැත්තකින් නුවණින් විමසන්න ඕන, අනිත් පැත්තෙන් විදර්ශනය ප්‍රායෝගිකව කරන්න ඕන. එතකොට තමයි මේක ප්‍රත්‍යක්ෂ නුවණකට ගන්න පුළුවන්. මොකද අපේ කෙලෙස් බලවත් හින්දා අපි හිතන්නේම එළියේ තියෙන දෙයමයි මේ දකින්නේ කියන මට්ටම තමයි බලවත්. ඒක කැඩෙන්න සෑහෙන ප්‍රායෝගික ක්‍රියාවලියක යෙදෙන්න ඕන. හැබැයි කෙනෙකුට මේකේ දලා දහසක් ගන්න බැරි කමක් නැහැ. සාමාන්‍යයෙන් හිතන්න පුළුවන් කෙනෙකුට මේ ඇහැ උපද්දලා දීපු දෙයක්ම නේද දැකලා තියෙන්නේ. එතකොට ඒක බාහිරේ තියෙන දේ වෙන්න බෑ. දැන් කන උපද්දලා දෙන ශබ්දයක්ම නේද මේ අහලා තියෙන්නේ. දැන් අකට මං කලින් සැර එකත් මං හිතන්නේ උපමාවක් ගත්තා. අපි දැන් කන හරියට නිකන් රේඩියෝ එකක් වගේ. දැන් රේඩියෝ එකක් කරන් ඕන් කළොත් දැම්මොත් තමයි අපිට සද්දේ ඇහෙන්නේ. රේඩියෝ එක නැතුව ඒ තියෙන සද්ද ඇහෙන්නේ නැහැ. එතකොට ඒ උපකරණෙන් සද්ද උපද්දලා දුන්නොත් විතරයි අහන්න පුළුවන්. එතකොට ඒ කනත් ඒ වගේ දකින්න මේ සෝතායතනය කියන එකෙන් උපද්දලා දෙන ගතියක් තමයි සෝත විඥාණයට දැනගන්න පුළුවන්. එතන ඒකෙනුත් තේරුම් ගන්න ඕන මේ බාහිරේ තියෙන සද්ද නෙමෙයි මේ දැනගන්නේ. කන උපද්දලා දෙන ශබ්දය. එතකොට බාහිරේ තියෙන වර්ණ නෙමෙයි මේ ඇහැ නිසා දැනගන්නේ. ඇහැ මේ මොහොතේදී උපද්දලා දෙන වර්ණ ගතියක් තමයි මේ චක්කු විඥාණය දැනගන්නේ. ඉස්සෙල්ලා ශබ්දේ දැනගන්නේ, සෝත විඥාණය දැනගන්නේ ඒ මොහොතේ කන විසින් උපද්දලා දෙන ශබ්ද සටහනක්. එතකොට චක්කු විඥාණයෙන් දැනගන්නේ ඒ මොහොතේ ඇහැ විසින් උපද්දලා දෙන වර්ණ සටහනක්. එතකොට ඇහෙන් උපද්දලා දෙන හරි කනෙන් උපද්දලා දෙන හරි දේ එළියේ තියෙන විදිහක් නැහැ. ඒක හරියට අපි දැන් ඔකට අර අපි එක එක උපමා අරන් පෙන්නන්නේ මේක ටිකක් තේරුම් ගන්න අපහසු ඉඳර. ගිනි පෙට්ටියේ ගිනි කූර ගැහුවාම ගින්දර එනවා වගේ එතන ගින්දර උපදිනවා මිසක් ඒවා ගිනි පෙට්ටියෙත් නැහැ ගින්දර, ගිනි කූරෙත් නැහැ. ඒ වගේ එතකොට මේ දකින ගතිය නැත්තම් විඥාණයට අරමුණු වෙන ගතිය බාහිරේ තියෙන ස්වභාවයක් නෙවෙයි කියන එක Tamanට හොඳට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. මොකද මේ දර්ශනය ආවොත් තමයි අර බුදුරජාණන් වහන්සේ ඇයි මේ ලෝකය තමන් තුළින් දකින්න කියලා කිව්වේ කියන එක තේරුම් ගන්න පුළුවන්. මේ බඹයක් පමණ ශරීරය තුලයි මේ ලෝකේ තියෙන්නේ. එතකොට ඒ ශරීරය කියලා අදහස් කරන්නේ අපේ ආයතන 6. තව විදිහකට බැලුවොත්. ඒකටම මම කලින් දවසකත් මතක් කළා අර එක තැනක බුදුරජාණන් වහන්සේ උපමාවක් දීලා තියෙනවා මේ සත්වයා බිත්තර කටුවක් ඇතුලේ ඉන්නවා වගේ. එතකොට ඒ බිත්තර කටුවෙන් එළියට ගිහිල්ලා නැහැ. ඒ බිත්තර කටුව තමයි ආයතන 6 සලායතනේ. එතකොට ඒ කටුව බිඳගෙන එළියට ආපු බ්‍රාහ්මණයා මම කියලා ඒ බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක ප්‍රකාශ කරනවා. ඉතින් එතෙන්දිත් අපි තේරුම් ගන්න ඕන මේ කටුව ඒ හරියට මේ ශරීරය වගේ. එතකොට ඒ ආයතන ටිකෙන් ඒ බිත්තර කටුව ඇතුළට ප්‍රොජෙක්ට් කරලා දෙන ටිකක් තමයි මේ විඤ්ඤාණයට අරමුණු වෙන්නේ කිව්වොත් ඒක ඒ උපමාවක් විදිහට ගන්න. එතකොට කටුව ඇතුළට ප්‍රොජෙක්ට් කරලා දෙන දැන් අපි ඉන්නේ බිත්තර කටුවක් ඇතුළේ නම් ආයතන 6 බිත්තර කටුව නම් ඒ බිත්තර කටුව ඇතුළට ප්‍රොජෙක්ෂන්ස් 6ක් එනවා. හරියට අර චිත්‍රපටියක් බලනකොට සිනමා හෝල් එකක ස්ක්‍රීන් එකේ වැටෙනවා වගේ. හැබැයි අපි ඉන්නේ හෝල් එක ඇතුළේ. දකින්නෙත් හෝල් එක ඇතුළ පැත්තේ තියෙන ඒ කියන්නේ ස්ක්‍රීන් එකේ ඇතුළ පැත්ත. ඒ ශාලාවෙන් පිටත තේින්නේ නැහැ. එතකොට අපි ජීවිත කාලෙම ගත කරලා තියෙන්නේ ওই හෝල් එක ඇතුළේ. එහෙම නැත්නම් මේ බිත්තර කටුව ඇතුළේ. මොකද ආයතන 6ෙන්මයි අපි මේ වෙනකතාක් මොනවා හරි දැනගත්තා නම් දැනගෙන තියෙන්නේ. එතකොට ඒ දැනගත්තු දේ ඒ දිහා බලලා අපි හිතාගෙන ඉන්නවා මේ දැනුවත්ුනේ බාහිර ගැන කියලා. එතකොට අපි අර ෆිල්ම් එකක් බලලා අන්න එළිය වෙන සිද්ධියක් කියලා කතා කරනවා වගේ වැඩක්. ඒ කියන්නේ මේ ආයතනෙන් සකස් කරලා දෙන දෙයක් දිහා බලලා අපි හිතනවා මේ එළියේ තියෙන දෙයක් දැනගත්තා ඒක මෙහෙමයි කියලා ඒක බාර අරගෙන ඒක ගැන කතා කරන්න ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඒ බාහිරේ තියෙනවා කියලා කතා කර හිතන කතා කරන ක්‍රියා කරන ස්වභාවයමයි කර්ම නැත්නම් සංකාර කියන්නේ. අවිද්‍යා පත්‍ය සංකාර කියලා තව විදිහකට කියන්නේ. මොකද ඒ අවිද්‍යාව නිසාමයි මේ සංකාර ටික වෙන්නේ. ඒවා කායික වෙන්න පුළුවන්, වාචික වෙන්න පුළුවන්, සිතෙන් කරන ක්‍රියා වෙන්න පුළුවන්. ඒවා කර්ම, ඒවා නව කර්ම වෙනවා. ඒවා නව කර්ම කියන්නේ අපිව සසරේ ගෙනියන විපාකයක් දෙන්න පුළුවන් කර්ම. මොකද තව වචනයක් කියනවා පාලියෙන් අபிසංකරණක සංකාර කියලා. ඒ කියන්නේ ඒවට විපාකයක් දෙන්න තියෙන වෙන්න පුළුවන් නව කර්ම. එතකොට මේ නව කර්ම ඇති වෙන්නෙම ඔතන මේ ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දාමයි. අවිද්‍යාව නිසාමයි. එතකොට මේ නව කර්ම ඇති වෙන්න එක විදිහක් තමයි එතකොට මේ ආයතනෙකින් අත්දකින දේ එළියේ තියනවා කියන අදහස. ඒක දෘෂ්ටියක් මුලාවක් කියන එක තේරුම් ගන්න මේ මුලින්ම උත්සාහ කරන්න ඕන. ඒකයි මම ඇහුවේ ඒක පැහැදිලි මදි නම් ඒක තව හොඳට සාකච්ඡා කරන්න ඕන. මං හිතනවා දැන් ඒක ගොඩක් පැහැදිලි ඇති කියලා මේ ඉන්න අයට ඒක අපැහැදිලි නම් ආයේ මොන හරි ඇහුවොත් විස්තර කරන්න පුළුවන්. මොකද ඒක පැහැදිලි නැත්නම් ඒක පැහැදිලි වෙනකන් ඒ විදර්ශනාවේ යෙදෙන්නත් ඕන. එතනින් එහාට කියන ටිකක් තේරුම් ගන්න අපහසු වෙනවා නැත්නම් තව පොඩි අවස්ථාවක් දීලා බලමු කාට හරි මොන හරි එක ගැන අදහසක් තියනවද කියලා. නැත්නම් මම එතනින් එහාට විස්තර කරන්න.
හොඳයි. මම පාලිත මහත්මයා බ්‍රෝණ මහත්මයා හොඳයි කතා කරන්න. මට චූටි ප්‍රශ්නයක් තියෙනවා. ඒකට බාහිරෙන් මේ වර්ණය නැහැ කියන එකද කොට කියන්නේ නැත්නම් අපි වර්ණය වෙන විදිහට අඳුරගන්න එකද චක්කු විඥානය කියන එක මට ප්‍රශ්නයක් බාහිර කිසිම දෙයක් නැත්ද කියන ඒකට අදාළ සුබද මේ මෙහෙම වෙන්න කියන එක. එතකොට වර්ණ කියන එකද අපි චක්කු විඥානය තමයි ආසස් ප්‍රසවත් අපිට දැනෙන්නේ පඩවි තේජෝ වායු තුනෙන් එකක් කියනවනේ ස්පර්ශය හැටියට දැනෙන්නේ. ඒතර ස්පර්ශය හැටියට අපි දැනගන්නකොට එතකොට ඇත්තටම පඩවි මේ තේජෝ වායු කියන ඒවා දුර නැත්ද නැත්නම් ඒ වෙලාවට කාය විඥාණයෙන්ම හදනවා වගේද? එතකොට අපි ඒකෙන් අදහස් වෙන්නේ කියන එක තේරෙනවා. මට නම් දැන් එහෙම පැටුණා නේද පොඩ්ඩක්.
හොඳයි. තෙරුවන් සරණයි. බොහොම වැදගත්. ඔන්නඔහම මේ හිතන්න පුරුදුනොත් තමයි අපිට මේක දකින්න පුළුවන් වෙන්නේ. එතකොට ඇත්තටම එළියෙමුකුත් නැද්ද? දැන් මේ කියන්න හදන්නේ එක පැත්තකින් එළියෙමුකුත් නැහැ කියන කතාවක් නෙවෙයි. හැබැයි අපි හිතන්න පුරුදු වෙලා තියෙන එළියේ තියෙන දෙයමයි මේ දකින්නේ කියලා. අන්න ඒක වැරදි. ඒ එතන දැන් අර ආයේ හිතන්න නිකන් අපි දැන් අර බිත්තර කටුව ඇතුලේ ඉන්නවා. අපි ඒකේ ප්‍රොජෙක්ෂන් එකක් ඒ කටුව ඇතුළට ප්‍රොජෙක්ට් වෙන දෙයක් දැකලා අපි කියනවා ඔන්න එළියේ මෙහෙම තියෙන හින්දායි මෙහෙම පේන්නේ කියලා. ඔන්න ඔය කියන කතාව වැරදි කියන එකයි මේ කියන්නේ. ඒ කියන්නේ මේ ආයතනයක් කරහා අපිට එළියේ තියෙන ස්වභාවයක් දැනගැනීමේ හැකියාවක් නැහැ කියන එක හොඳට තේරුම් ගන්න ඕන. ඒකෙන් අදහස් කරන්නේ එළියේ මුකුත් නැහැ කියන එකත්. මොකද ඒක කියන්නත් අපි එළියට ගිහින් තියන්නේ ඉතින්. එතකොට ඒ බාහිරේ ගැන තියනවා කිව්වත් දෘෂ්ටියක් නැහැ කිව්වත් දෘෂ්ටියක් කියන එකයි මෙතන තේරුම් ගන්න ඕන. එතකොට අපි මුලාවෙන් හදාගත්තු ටිකෙන් මිදීම තමයි ඉස්සෙල්ලා කරන්න ඕන. එතකොට ඒ මුලාවෙන් හදාගත්තු දේ තමයි මේ පේන දේ එළියේ තියෙනවා. නැත්තම් එළියේ තියෙන දේමයි මේ පේන්නේ. නැත්තම් මේ ඇහෙන දේ එළියේ තියෙන්නේ. එළියේ තියෙන නිසාමයි මෙහෙම ඇහෙන්නේ. ඒ වගේ ඔය ආයතන හැටම හිතන ස්වභාවයක් තියෙනවා. එතකොට ඒ ස්වභාවය දෘෂ්ටියක් කියලා තේරුම් අරන් පළවෙනි දේ ඒකෙන් මිදෙන්න ඕන. එතකොට තාම මේ එළියේ නැහැ කියන එක ගැන කියන්නත් නෙමෙයි මේ මම මේ අදහස් කරන්නේ. මූලික මට්ටමේදී අපි ඒ විදිහට තේරුම් ගන්න ඕන. මම හිතන්නේ පැහැදිලි යති නේද? තෙරුවන් සරණයි.
එතකොට වර්ණයක් අපිට කොහොම හරි ඕපාදීනේ අපි ඒක අර සංස්කාරය කළා එළියේ මලක් තියෙනකොට මල හරි ඒ සංස්කාරය කරලා ගන්න එක නෙමෙයි. කොහොමද වර්ණයක් ඇතුළත දකින්න පුළුවන් හැකියාව නැහැ කියන එක මම පිළිගන්නවා. ඒක ඒක විදර්ශනා කරලා ප්‍රඥාවෙන් දැනගන්න ඕන විදියක් කියන එක. ඒකද අපි මේ තුනදී මම අදහස් කරන්නේ. නැත්නම් අපි අර ඕලාරිකව ගන්න එක නැහැ කියන එක ඒක අපිට හිතා ගන්න පුළුවන්. අර උපවක් හරි මලක් හරි මේසක් හරි දැකලා ඒකේ පාට මේකයි නිල් සුදු වර්ණ කියලා වෙන් කළ ගත්තට ඒකේ තියෙන දේ වර්ණ රූපය අපි හරියටම දකින්නේ නැහැ කියන එක එන්න පුළුවන් සමහර විට සංස්කාර කරලා ගන්න හින්දා. එහෙම නැතුව අපිට ශබ්දේ වුණත් ඒ අපි සංස්කරණය කරලා ගන්නේ නැතුව ඒ වුණාට ශබ්ද කියන එක තියෙනවා නේද කියන එක හිතනවා. පටවියා පොතේජෝ වය වගේ ඒකෙන් ඇති කරලා දෙන උපාදාය රූපත් තියෙන්න ඕනේ කියන එක හිතනවා. ඒකේ අර වර්ණය ඇත්තටම කියනවා ඉතින් පටවියා පොතේජෝ වය නිසා ඒ භූත රූප නිසා ඇති කරන තවත් උපාදාය රූපයක් කියන එක නේ. ඒකත් වර්ණය නැති හතරක් එකතු වෙන වර්ණයක් ඇති කරලා දෙන ගතියක් කියන එක. ඒකත් ඉතින් එතනත් මායාවක් තියෙනවා කියන එක තේරෙනවා. ඒ වගේ ගති තියෙනවා කියන එක පටවියක් පොතේ තියෙනවා. ඒ භූත රූප වල ඇති වෙන විකාර තමයි අපි දකින්නේ කියන එක. එතකොට හිතා ගන්න පුළුවන් ශබ්ද ගන්ධ රස ඒව වුණත් එතකොට. එතකොට ඒකද මහත්මය අපි තේරුම් ගන්න ඕනේ එතකොට. තේරසන්.
තේරුවන් සරණයි. එතන
මයිත්‍රා කෝටජි.
ඔව් කියන්න.
කොග්ගරිය මහත්මයා මම මම හිතුවේ මෙහෙමයි. දැන් අපි හිතුවොත් දැන් මේ මට මේ දැන් මේ වෙලාව හිතිච්ච එක දැන් කලවර නෑ අපි හිතමු දැන් කවුල් එක කාමරයක් තියෙනවා යම් කිසි බඩමුට්ටු දෙක. අපි හිතන්ට ඇස්තේ නැති කෙනෙක් එකරන් ගියොත් ඒ කාමරයට එයාට ඒ තියෙන බඩමුට්ටු ඇගේ හැප්පුන් නැත්තම් ඒ කිසිම දෙයක් තියෙනවා කියන හැඟීමක් ඇති වෙන්නේ නැහැ. නමුත් දැන් අපි ඇස් පේන එකෙක් කරන්නේවා එයාට ඒ බඩු ටික දැකලා අන්න මේ අහවල්දේ කියලා යම් කිසි අදහස් ගොඩාක් එනවා. එතකොට ඒ දෙක වෙනස බැලුවම තේරෙනවා මේ බාහිර රූපය නිසා එක්කෙනෙකුට යම් කිසි අදහස් වගේ පහළ වෙන්න අනිත් එක්කනට පහළ නොවෙනවා නම් ඒ කියන්නේ බඩු වලින් එකම කාර්යය කෙරෙලා නැහැ. එකම කාර්යය කරනවා නම් අර ඇස්තේ නැති එක්කනටත් ඒ විදිහටම දැනෙන්න ඕනේ. ඇස් පේන එක්කනටත් එහෙමම දැනෙන්න ඕනේ. ඉතින් තේරෙනවා මේ ඇහැ කියන ආයතනේ තිබුණාම තමයි අර වස්තු කියන දේවල් ඒ ලෝකේ එයාට පහළ වෙන්නේ. එහෙම නැත්නම් ඇස් පේන්නේ නැත්නම් ඒ බඩු මොනවද තිබුණා සම්බාහිරින් කියනවා කියලා අපි හිතාගෙන හිටපු දේවල් තිබ්බත් ඒක ඒ ඒ පුද්ගලයාට අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැනීමක් විඥානයක් ඇති වෙන්නේ නැහැ කියන එක වගේ. ඉතින් එතනින් මට කොණ්ඩ තේරුණා මේ අර අපි ආයතන වලින් හදලා දෙන එක නේද මේ ඇතුළට ගන්න ඒකන නේද දැනුවත් වීමක් වෙන්නේ කියන වගේ අදහසක් ඔබතුමාට පුළුවන් ඒකත් ගැනත් අදහසක් තියෙනවා කියන්නේ. දුරුණමත් එකීප ගැනත් මම හිතා පැහැදිලි කිරීමක් කරත් හොඳයි කියලා තේරුම් ගන්න.
ప్రసాదయా జీవిత రూపేణ తెలుసా అర్థిక ప్రసాదయా జీవిత రూపేణ ఇక అట్ పీ నత్తి గిలై మమ్మల్ని రిక్రెక్షన్ నాకు స్వామి
కేమతి విగ్రహ మగే ఆచి హిటియా హెమదామ అప్పే గిదరతి విచ్చ ప్రశ్న ఆచిట అందుం గేనేక ඉතින් මගේ අම්මා මොන දවසේ ගිහිල්ලා ඇඳුමක් ගෙනවත් ආච්චි එකපාරටම කියනවා මට මේක එපා කියලා. ඉතින් දෙක හැබැයි මම ගෙනල්ලා දුන්නාම ඕනම දෙයක් ඉතාම සන්තෝෂෙන් බාර ගන්නවා. ඉතින් එක දවසක් මම කල්පනා කරා මොකද්ද මේකට හේතුව කියලා. ඉතින් මගේ ආච්චි හැමදාම කියනවා මම කැමති නිල් පාට රෙදි වලට විතරයි. ඉතින් අම්මා ගිහිල්ලා අරගෙන එනවා නිල් පාට එව්වා. ගෙනවාම කියනවා මට ඕකේපා ඒ පාට ගන්න කිව්වහම කියලා ඒක ආස නැහැ. ඉතින් අම්මා හරි දුකෙන් හැමදාම මම හැබැයි ගියාම කරන්න උගල මම දන්නවා මේ ආච්චි මේ පාට කියන්නේ කොළ පාට කියලා. මම ගන්නේ මොනාද හැම වෙලාවෙම කියලා කොළ පාට වැඩි. ඒක නිසා මම ගෙනල්ලා දෙනවා ආච්චි ඕනම වෙලාවක හරිම ලස්සනයි මේ බොහෝම එකට ආදරය කරලා එක බාර ගන්නවා. ඉතින් මට හිතුණා මේ ප්‍රස්තාව මේ නේද අපි මේ කතා කරන්න කියලා වගේ මට එහෙම හැඟීමක් ආවා. ඔබතුමාගෙන් දැනගන්න කැමති ඒ ගැනත් ඒක සම්බන්ධද කියන එක තෙරුවන් සරණයි.
ඔව් තෙරුවන් සරණයි. මං හිතන්නේ ඒකට උත්තරේ අපි ඉස්සෙල්ලා කතා කරපු ටිකේ තියෙන්නේ ඇති අර ජයන්ත මහත්මයා ඇස් පරීක්ෂාව විදිහ එහෙම කියපු දෙයි අපි කතා කළේ. අනිත් එක තමයි මේ අපිට ඇත්තටම මේ දර්ශනය වෙන පාටමද බාහිරේ තියෙන්නේ කියන කතාව. දැන් අපි හිතාගෙන හිටියට දැන් ඒක හොඳ උදාහරණයක්. ඒ ඔබතුමියගේ ආච්චි ඇත්තටම නිල් පාට කියලා කිව්වට එයා ඇතුළෙන් ඒ කියන්නේ කොළ පාටට අදාළ එකක් තමයි ඇහැ සකස් කරලා ඇතුළෙන් එයා නිල් පාට කියලා හිතාගෙන ඉන්නේ. එතකොට ඒ හිත දැකලා තියෙන එකයි බාහිර තියෙන ස්වභාවයයි අතර අපේ සම්මතයෙන් ගන්නකොට පරස්පරයක් තියෙනවා. එතකොට අපි මෙතන ටිකක් එහාට යන්න ඕන. දැන් මේ අපි මේ ඇහැ නිසා දකින්නේ ඇත්තටම එළියේ තියෙන දෙයක්ද කියන එක ඒක තමයි මම මේ විශේෂයෙන් මේ දකින්න උත්සාහ කරන්න කිව්වේ. ඇහැ උපද්දලා දෙන දෙයක්ම අපි දකිනවා මිසක් මේ එළියේ තියෙන ස්වභාවයක් මේ ඇහැට දකින්න බැහැ කියන එක මේ පැහැදිලිව තේරුම් ගන්න ඕන. එතකොට අපි ඒක තව විදිහක් තමයි ඔය දකින්න ස්වභාවයම දැන් අර ඉස්සෙල්ලා මම ඉදනේ බ්‍රුණ මහත්තයා ඇහුවේ ඒ ප්‍රශ්නෙත් හරි වැදගත්. දැන් මේවා කොච්චර කිව්වත් එළියේ මුකුත් නැද්ද කියන එක අනිත් පැත්තෙන් අහනවා. එතකොට දැන් මේ ඇහෙන් දකින දෙයක් හරියට අර දියේ ඇති වුණ ඡායා මට්ටමක් වගේ කියන එකත් තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ අපේ ඇහැට අරමුණු වෙන්නේ වර්ණ සටහන් විතරයි. වර්ණ සංඥා විතරමයි ඇහැට අරමුණු වෙන්නේ. තව ඉදිරිය ගියොත් ඇහැට සද්ද සංඥා අරමුණු වෙන්නේ නැහැ. ඝාන සංඥා අරමුණු වෙන්නේ නැහැ. රස සංඥා අරමුණු වෙන්නේ නැහැ. ඒක පැහැදිලිනේ. හැබැයි අපේ පොඩි මුලාවක් තියෙනවා ඔය ඇහෙන් දකින්න එක අල්ලන්න පුළුවන් කියලා. මේ දකින්න දෙයම අපිට අල්ලන්න බැයිද? අර බල්ලගේ වතුරට එබෙන එකෙදිත් කියන්නේ මේ බල්ලා ඉතින් ඇහෙන් දැකලා විතරනේ ගිහින් අල්ලලා බැලුවේ නැහනේ මේ බල්ලා වතුරේ ඉන්නවද කියලා කියන කතාවක් කියනවා. මොකද අපි ඉන්නවා දැන් බල්ලා රැවටුණාට අපි රැවටෙන්නේ නැහැ. මොකද අපි ඇහෙන් දකින දේ තියනවා කියන්නේ ඇහෙන් දැකලා විතර නෙමෙයි අල්ලලත් බලලා. අතට අහු වෙනවා. එතකොට මේ බාහිරේ තියෙන දෙයක් නිවේද දැකලා තියෙන්නේ. ඕක තමයි අපි අර දැන් ඇහෙන් දැක්ක දේ එළියේ තියෙනවා කියන එක තහවුරු කරන්න අපි ඒක අතින් අල්ලලා බලලා තව සාක්ෂිකාරයක් හදා ගන්නවා. ඒක ඇත්තයි කියන්නේ. ඉතින් මෙතනත් මුලාවක් තියෙනවා. ඒ මුලාව හරි සියුම්. මොකද අපි මේ ආයතන පිරිසිඳ දැකලා නැහැ. ඒ කියන්නේ ආයතන වල තියෙන ඒ ගෝචර නානත්වය කියලා එකක්. ඒක මම අර උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රයේ සාකච්ඡාවේදී ඒක පැහැදිලි කළා ගොඩක්. එතකොට ඒ ආයතනයේ තියෙන ගෝචර රූපයක් වෙන ආයතනයකට ගෝචර වෙන දේ මේ ආයතනයට ගෝචර වෙන්නේ නැහැ කියලා ධර්මතාවයක් තියෙනවා. ඒ කියන්නේ ඇහැට ගෝචර වෙන දේ කනට ගෝචර වෙන්නේ නැහැ. ඒකනම් පැහැදිලි. එහෙනම් ඇහැට ගෝචර වෙන දේ කයට ගෝචර වෙයිද? කාය ස්පර්ශයට ගෝචර වෙයිද කියන එක ඔන්නෝක නුවණින් හිතන්න ඕනේ. ඒතකොට කාය ආයතනයක් දකින්න චක්කායතනය වගේම වෙනමම ඒකට වෙනම ගෝචර භූමියක් තියෙනවා. ඒ කියන්නේ ඒකට ගෝචර වෙන ඒවා ඇහැට ගෝචර වෙන්නේ නැහැ. මොකද කයට ගෝචර වෙන එක ඇහැට ගෝචර වුණා නම් අපිට කාය ආයතනයි චක්කායතනයි කියලා දෙකක් අවශ්‍ය නැහැ. එකක් තිබුණා නම් ඇති. එහෙම නෙමෙයි. ඒවයි ඒ ගෝචර රූප වෙනස්. හැබැයි අපේ මේ අවිද්‍යාවයි මුලාවයි හින්දා අපි හිතනවා මේ ඇහෙන් දකින දේ අල්ලන්න පුළුවන් කියලා. ඒක මුලාවක් නිසාම වෙන දෙයක්. ඒක වෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න එක වැදගත් වෙනවා. මේ හැම එතනෙම තේරුම් ගන්න. දැන් අපි ඇහෙන් වර්ණයක් දැක්ක ගමන් අපි හිතන්නේ ඔය එළියේ තියෙන වර්ණේ එළියේ තියෙන සතර මහා ධාතු රූපයකට අයිති වර්ණයක්. අපේ බුදුන මහත්තයා කිව්වේ ඒක උපාදාය අර සතර මහා ධාතුයේ උපාදාය වර්ණයක් නෙමේ දැක්කේ කියලා. දැන් එහෙම කියනකොට අර එළියේ තියෙන සතර මහා ධාතුයේ උපාදාය වුණ නැත්නම් ඒ සතර මහා ධාතුයෙන් පෙන්눔 කරපු වර්ණයක් නේද ඔය දැක්කේ කියන අදහසකට එන්න පුළුවන්. ඒතට එතන වැරද්දක් තියෙනවා. මේ දැක්කේ එළියේ තියෙන සතර මහා ධාතුවට අයිති වර්ණයක් නෙවෙයි කියන එක තේරුම් ගන්න ඕන. මේ දැක්කේ අපේ ඇහි හැකියාව අනුව උපද්දවල දීපු වර්ණ සටහනක් නිසා බාහිර ධාතුවට අයිති දෙයක් නෙවෙයි. ඒක ඒ හින්දා තමයි අර දියේ ඇති වුණ ඡායාවක් දකින මට්ටම ගත්තොත් දැන් හිතන්න ගහක ඡායාවක් වතුරට වැටිලා තියෙනවා කියලා. එතකොට අපි ඒ වතුර දිහා බැලුවහම අපිට ගහක් පේනවා ඒකේ. ගහක ස්වභාවයක් පේනවා. හැබැයි අපට පුළුවන්කමක් තියනවාද ඔය ගහ ගිහින් අල්ලන්න? එහෙම පුළුවන් කමක් නැහැ. එහෙම නැත්තම් ඔය ඇහැට පේන වර්ණය අල්ලන්න හැකියාවක් තියනවාද? අපි හිතමු කොළපාට වැටිලා තියනවා කියලා ඒ ගහේ ඡායාවේ. ඒක ඇල්ලුවොත් අපිට ඒ පාට අහුවේද? අහුවෙන්නේ නැහැ. මොකද එක ආයතනයකට ගෝචර වෙන ගතියක් වෙන ආයතනයකට කවදාවත් ගෝචර වෙන්නේ නැහැ. ඒක එක ධර්මතාවයක්. අනිත් ධර්මතාවයේ තමයි ආයතනකින් දැනගන්න ස්වභාවය ආයතනකින් උපද්දලා දීපු දෙයක් මිසක් බාහිර තියෙන දෙයක් නෙවෙයි. බාහිර සතර මහා ධාතුවට අයිති දෙයක් නෙවෙයි මේ ආයතනකින් දැනගන්නේ. දැන් අපි
චූටි වාදා කියීමක් කරන්න නම් එතකොට චූටි පොඩි එක දැනගන්න ඇහැ වහලා තිබ්බම ඒ රූපයට කොට පෙන්නේ එතකොට
පේන්නේ. ඔ ඒ ප්‍රශ්නේ තමයි මම මේ අහන්න අර ඉස්සෙල්ලා මම හිතන්නේ ජයන්ත මහත්තයා කිව්වේ අර කරුවල මේ කාමරයකට අපි අන්ධ කෙනෙක් එක්ක ගියාමයි ඇස් පෙනෙන කෙනාටයි ඇයි දෙවිදිහක් දැනගන්න. දැන් අන්ධ කෙනා කිසිම දෙයක් දැනගන්නේ නැහැ. අපි දැනට හිතමු එයාගේ ශරීරය ගැටුන්නේ නැහැ කියලා මොකවත්. ඒතර කාමරයක් මැද්දෙන් තිබ්බොත් අපි මේ දෙන්නටම ඇස් පේන කෙනාට ඇහැ අරින්න කිව්වොත් එයාට දැర్శණය වෙනවා, එයා දැනගන්නවා තියෙන දේවල්. හැබැයි අන්ධ කෙනාට කිසිම දෙයක් දැනගන්න විදිහක් නැහැ. දැනගන්න විදිහක් නැහැ කියන්නේ එයාගේ ලෝකෙට ඒවා අයිති නැහැ. ඒක අර දැන් අර ජයන්ත මහත්තයා අර ඇස් පරීක්ෂා කරන්න ගිය වෙලාවේදී එක පාටකින් ලියලා තිබුණ අකුරක් එයාට පෙනුන්නේ නැහැ කියනවනේ. එතකොට ඒක එයාගේ ලෝකෙට නැහැ. ඒ කියන්නේ දැන් දැන් අපි හිතුවොත් දැන් ඔන්න ඔය ළඟ ඉන්න හරිය දැන් අපිට ගෝචර වෙන්නේ නැති අපි හිතමු හොල්මනක් හරි දෙවි කෙනෙක් හරි. දැන් ඒවා අපේ ලෝකෙට නැහැ, මොකද අපේ ආයතන වලට ගෝචර නැති හින්දා. ඒතර ඒක වෙනත් විදිහකට වෙන ආයතනකින් හරි අපි ඔය ගැන අදහසක් හරි ආවේ නැත්නම් අපි නිකමටවත් හිතන්නේ නැහැ දැන් මෙතන හොල්මනක් ඉන්නවා කියලා. නැත්නම් പ്രേත ආත්මය ජීවිතයක් තියෙන්න පුළුවන් ওই කිට්ටුවක. හැබැයි අපි මේ වෙනකන් එහෙම හිතන්නේ නැහැ, මොකද මේ ආයතන වලට ඒක ගෝචර නැති හින්දා. ඒතකොට ආයතනයකට ගෝචර වීමක් තුලින්මයි අපි ලෝකය ගැන දැනගන්නේ. දැන් මෙහෙම කියනකොට අහන්න පුළුවන්, එතකොට අපි ඔය දැකලා නැති ඒවා ඔය පරමාණු ගැන එහෙම අපි දන්නවනේ. එතකොට ඒකත් අපි කොහෙන් හරි අහලා, ඒ කියන්නේ මන ආයතන මට්ටමින් හරි ඔළුවට දාගෙන තියෙනවා, විඥාණයට දාගෙන තියෙනවා. ඒ එක ආයතනිකින් හරි ගෝචර වුණ ස්වභාවයක්මයි එළියේ තියෙනවා කියලා දැනගන්නේ. ඒක එක පැත්තකින් තේරුම් ගන්න. ඒ කියන්නේ ආයතනයක් නිසාමයි විඥානයක් හටගන්නේ. විඥානයකට අහු වුණොත් විතරයි අපි දැනුවත් වෙන්නේ. විඥානයකට අහු වුණ නැත්නම් දැනුවත් වෙන්නේ නැහැ. දැනුවත් වෙන්නේ නැහැ කියන්නේ එහෙම දෙයක් අපේ මේ වෙනකන් තියෙන ලෝකෙට නැහැ. යම් කිසි ආකාරයකට විඥානයට අරමුණු වීමක් වෙලා විතරනම් තමයි අපි දැනට පිළිගන්න ලෝකෙට ඒක අදාළ වෙන්නේ. ඒක දැන්
කිසිම සම්බන්ධයක් චක්කු විඥාණයට නැත්නම් අපි ඇස් වහගෙන තිබ්බත්ේ මල පේන්න උනානේ. අනිත් එක දෙවෙනි එක තමයි ජයන්ත මහත්තයා කියපු දැන් එදී යාට එක වර්ණයක් පෙවුනේ නැහැ කියලානේ. ඒ පේන නැතිව කොට ඒක සම්පූර්ණ හිස්වද පෙවුනේ නැත්නම් වෙන වර්ණයක් හැටියට පෙවුනා හරි වෙන වර්ණයක් හැටියට පේන්න ඕනේ කියන එක මාද වර්ණේ මේ විපල්ලාස වුණාට ඒක වෙන වර්ණයකින් හරි ඉලක්කම දැකලා තියෙනවා. ඒ වෙන පාටකින් හරි ඒ සම්මත පාටින් නැවුණාට ජයන්ත මහත්තයාගේ සම්මත පාටින් නැවුණාට ඒක ඒ මොකක්hari වර්ණයක් එතන දැකලා තියෙනවා. නැත්නම් සම්පූර්ණ හිස්වෙන්ද පේතන. ඒතකොට හිස්වද දැක්කේ නැත්නම් වෙන වර්ණයක් හැටියට දැක්කනම් මොනවාරි එන්න දැකලා තියෙනවා වගේ අදහසක් එනවා නේද කියන එක අදහස් ගන්නෙ ඉතරවසන්.
ඔව් ඒ අවස්ථා දෙකම වෙන්න පුළුවන් කියන එක තේරුම් ගන්න. ඒ කියන්නේ
ගල්ගේ මාත්‍ය මහිතන්නේ කුමුද මහත්මිය කියන වෙන්න ඇති දැස්නේ ඒ සම්බන්ධයෙන් නම් කුමුද මහත්මිය දැන් කියන නැත්නම් වෙන දෙයක් නම් පස්සේ අහන්න. කුමුද
මහත්මිය මහත්මයා කියන්න ලේසි උනේ මේ දැන් කරුවල කාමරයකට ඇස් අන්ධ එක්කෙනෙකුත් දාන ඇස් පේන එක්කෙනෙකුත් දාන එතකොට හොඳටම තද කරුවල එතකොට දෙන්නම අතපය ගහනකොට දෙන්නම දන්නේ නෑනේ මේසයක් පුපුවක් කියලා හැඟීමක් තිබුණට පේන්නේ නැහැ මොකද්ද කියලා. මොකද එතන ආලෝකේ නැහෙනි. ආලෝකේ නැති නිසා දෙන්නම දන්නේ නැහැ මොකද්ද කියලා. එතකොට අන්ධෙක් කෙනා දන්නෙත් නැහැ, ස්පේන් එක කෙනා දන්නෙත් නැහැ තදම තද කරුවල. අතපය ගැහීමෙන් මේ තද ගතිය දැනෙන්න පුළුවන්. එතකොට මම අහන්නේ දැන් ආලෝකේ නැත්තම් ඒ චක්කු ප්‍රසාදය පෙර කරපු කර්මය නිසා ධර්මතාවය අපි තේරුම් ගත යුතුදයි කියන එක තමයි මට අහන්න තියෙන දෙවන සැර.
හොඳයි සම්මගෝගේ මාත්‍රිය වටන් එනං බුණ මාත්‍රියේ ප්‍රශ්නෙට උත්තර දීලා කොමුද මාත්‍රියේ ප්‍රශ්නෙට යම්කි විස්තරයක් දෙන්න.
ඔව් ඒ කොමුද මහත්මිය කියපු එක ගොඩාක් හොඳයි. දැන් අපි ඇහැ පාවිච්චි වෙලා නැහැ නේ. එතකොට දැන් දෙන්නම කරුවල කාමරයක නම් හිටියේ. ඒ කියන්නේ එහෙන් දැකලා නෙමෙයි දැනගෙන තියෙන්නේ. එතකොට එතන තේරුම් ගන්න චක්කායතනය හටගෙන නැහැ. චක්කු විඥානය හටගෙන නැහැ. හැබැයි අතපය වෙදිලා දැනගෙන තියෙනවා. එතකොට මොන ආයතනෙන්ද දැනගත්තේ? ඒ කාය ආයතනය. ඒ කියන්නේ කාය විඥානයකින් යම් කිසි ස්වභාවයක් දැනගත්තා. ඒක තමයි මම කියන්නේ මේ ගෝචර නානත්වය කියලා. එතකොට කාය කාය ආයතනෙට ගෝචර වෙන ස්වභාවය තමයි ඔය දැනගත්තේ. එතකොට අපි තේරුම් ගන්න ඕන මේ කාය ආයතනෙට ගෝචර වෙන ස්වභාවය, ඒ ගතිය, තද ගතියක් වෙන්න පුළුවන්, සීතල ගතියක් වෙන්න පුළුවන. ඒක අපිට ඇහෙන් අත්දකින්න බෑ කියන එක. ඒකයි මේ මේ ආයතන නානත්වය නැත්නම් ගෝචර නානත්වය කියන එකේදී තේරුම් ගන්න, කවදාවත් අපි දැන් අල්ලලා බලන දේ ඇහෙන් දැනගන්න බෑ, ඇහෙන් දැනගන්න දේ අල්ලලා බලන්න බෑ. අපි ස්පියාගෙන දෙයක් ඇල්ලුවොත් කවදාවත් වර්ණයක් ගැන කියන්න බෑ. ඊට කලින් අපි ඒක වෙන විදිහට දැනගෙන නැත්තම් ඒ ඇල්ලීම තුලින් විතරක් මේක මොන පාටද කියන්න බෑ. හැබැයි ඒක තද ගතිය ගැන හරි සීතල රසණී ගතිය ගැන හරි මොනවා හරි අදහසක් කියන්න පුළුවන්. හැබැයි අපි ඈත ඉඳන් අපි හිතමු ඕක කාය ආයතනේ පාවිච්චි කරන්නේ නැතුව, අල්ලලා බලන්නේ නැතුව ඇහැ විතරක් නම් පාවිච්චි කරන්නේ, අපිට ඒකේ වර්ණයක් ගැන කියන්න පුළුවන්. ඒ වුණාට ඕක කොච්චර තදද කියන එක කියන්න බෑ. නැත්තම් රසණේද සීතලද කියන එක කියන්න බෑ. මොකද ඔන්න ඔතනින් තමයි තේරුම් ගන්න එක තැනක් මේ මේ ආයතන නානත්වය. මොකද ඕක හරියට පැහැදිලිව ඔය ටික ලියා ගත්තොත් නුවණක් එනවා. මේ ඇහෙන් දැනගන්න එක වෙන ආයතනකින් අත්දකින්න බෑනේ. අපිට එතකොට මුලාවක් නේ තිබිලා තියෙන්නේ මේ ඇහෙන් දැකපු දේ මේ අල්ලලා බලන්න පුළුවන් කියලා. එතකොට මෙච්චර කර බල්ලා වතුරට ඇවිල්ලා රැවටුණා, ඌේ අල්ලලා බලන්න නැතුව ඒක කියපු හින්දා යූ රැවටිලා තියෙන්නේ කියලා අපි මතයකට එනවනේ. අපි මේ දකින ගස් කොළන් මේ ඩෙස්පුටු මේස ඒව අල්ලලා බලන්න පුළුවන්, ඒ හින්දා අපි රැවටිලා නැහෙනේ කියලා තියෙන මං ඉස්සෙල්ලා කිව්වේ අර අපි එක ආයතනකින් කියපු දේ හරි කියන්න අපි තව සාක්කිකාරයෙක්ව හදා ගන්නවා තව ආයතනයක්. හැබැයි ඒක එයාට කරන්න බැරි දෙයක්. ඒ කියන්නේ ඇහෙන් දැකීමෙන් දැනගත්තු ගතිය ගැන කිසිම අදහසක් දෙන්න බෑ කනට හෝ නාසයට හෝ දිවට හෝ කයට හෝ. යන්න ඕක තේරුම් ගන්නවා. එතකොට අපි එහෙම දෙන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක ඒ මනසෙන් කරපු මුලාවක්මයි. මුලාවක් මතමයි එහෙම වෙන්නේ. ඒකට තමයි කියන්නේ අපි අර ආයතන ගැට ගහනවා. එහෙම නැත්නම් එක ආයතනකින් හටගන්න විඥානේ තව එකකට සම්බන්ධ කරනවා කියලා. දැන් ඕක තමයි අපේ ලෝකේ පුරුද්ද. මොකද දැන් අපි මොන දැන් කණෙන් ඇහිලා දැනගත්තාම අපිට හැරිලා බලන්න හිතෙනවා. මොකද අපේ අදහස තියෙන්නේ මේ කණෙන් අත්දකපු දේ දැන් ඇහෙනුත් අත්දකින්න පුළුවන් කියන එක. ඕක මතක තියාගන්න මේ ලෝකෙට අයිති මුලා වුණ මට්ටමක්. මේ මනසෙන් මුලා කරලා තමයි අපිව ඒකට ඒ තරමට පුරුදු කරලා මේ ඇහෙන් දැකපු දේ වෙන ආයතනකින් අත්දකින්න පුළුවන් කියන එක. ඒක තේරුම් ගන්න ඕන. ඒකත් එක්තරා දෘෂ්ටිගත වීමක්. ඒකෙන් මිදෙන්න නම් මේ ආයතන ගැන වෙන වෙනම හොඳට බලබලා ඉන්න ඕනේ. ඒක පුරුදු කරන්නම වෙනවා. ඕකේ දැන් මේ අහගන්න ඥානේ සමහර විට මේ හැම අහනකොට වැටුණාට ආයේ නිකන් අනිත් පැත්තට නෑ නෑ ඒක වෙන්න බෑ කියලා හිතෙනවා. එහෙම වෙන්නේ අපි ඔක අර භාවනාවක් විදිහට කරලා නෑ. කියන්නේ විදර්ශනාවක් විදිහට කරලා නෑ. ප්‍රායෝගිකව ඒක යෙදෙන්න ඔන්න ඔය ආයතන වෙන් කර ගැනීමේ හැකියාවක් එනවා. එතකොට නුවණක් එනවා. දැන් මේ ඇහෙන් දකින ස්වභාවයක් මම ඉස්සෙල්ලා ගත්ත උපමාව අර වතුරේ ඡායා මට්ටමක් වගේ. එතකොට වතුරේ ඡායාවක් කියන්නේ ඒකෙන් ඇති වෙන සද්දයක් කවදාවත් අහන්න බෑ ඒ ඡායාවට අදාළ. වතුරේ වෙන සද්දයක් නම් ඇහෙයි. ඒ වුණාට අපි කියන්නේ නැහනේ අර පේන එකෙන් ඒ සද්ද එනවා කියලා. ඒ වගේම එතනින් ගඳක් සුවඳක් කියලා නම් ওই වතුර පල් වෙලා ගඳක් එන්න පුළුවන්. ඒ පේන දේට ඒ ගඳ ආйти කියන්නේ නැහනේ. අන්න ඒ වගේ නුවණක් එන්න ඕන. ඒ වගේම තමයි ওই පේන දේ අල්ලන්න බෑ. මොකද ඔක ඡායා මට්ටමක් විතරයි. ඒ කියන්නේ වර්ණ සටහන් මාත්‍රයක් විතරයි අපිට පේන්නේ. ඒ වර්ණ සටහන කවදාවත් අල්ලන්න බෑ කියන නුවණක් එන්න ඕන. එතකොට ඔන්න ඕක දැකීමත් එක්ක තමයි මේ අර බ්‍රුණ මහත්තය හපු එකටත් දැන් අර එහෙන් දැකීම එහෙන් උපද්දලා දෙන වර්ණ ස්වභාවයක් දැකීමක් විතරමයි. එතකොට එහෙන් උපද්දලා දෙන දෙයක් නම් අපිට බාහිරෙන් ඕක අත්දැකීමේ හැකියාවක් නැහැ. අපි හිතන්න පුරුදු වෙලා තියෙන්නේ නෑ ඔය බාහිරේ තියෙන නිසාමයි මෙහෙම ඇහෙන් උපද්දලා දීලා තියෙන්නේ කියලා. ඒ වුණාට අපේ විඥාණයට අරමුණු වෙන්නේ ඇහැ උපද්දලා දෙන ස්වභාවයක් විතරමයි කියලා ඒ ධර්මතාවය තේරුම් ගන්න වෙනවා. එතකොට මේ අපි ඇහෙන් දැකලා දැනගත්තා නම් දැනගෙන තියෙන්නේ ඇහි හැකියාව මත උපද්දලා දීපු වර්ණ ස්වභාවයක් විතරමයි. ඒ වර්ණ ස්වභාවය කවදාවත් බාහිරේ තියෙන එකක් නෙවෙයි. මොකද බාහිරේ තියෙන වර්ණයක් නම් ඔක දැන් එක එක විදිහට හිතන්න පුළුවන්. දැන් වෙනත් මට්ටමක ඇහැකින් බැලුවොත් ඒ විදිහටම පේන ස්වභාවයක් නැහැ. සමහර විට දැන් අපේ මට්ටමේ ඇහැකින් අපිට මේ බිත්තියක් තියෙනවා නම් බිත්තියෙන් එහා පැත්ත පේන්නේ නැහැ. හැබැයි දිව්‍ය මට්ටමේ ඇහක් තිබුණොත් ওই බිත්තිය විනිවිද එහා පැත්තේ දේවල් පේන්න පුළුවන්. එතකොට එයාට මේ බිත්තියේ වර්ණය අදාළ වෙන්නේ නැහැ. අපි බිත්තිය තියනවා කියලා හිතුවට අරයට එහෙම දෙයක් පිහිටන්නේ නැහැ. මොකද මේක අපේ මේ ඇහි මට්ටමට ගෝචර වෙන ගතියක්. එතකොට ඇහි මට්ටමට ගෝචර වෙන කියනකොටම තේරුම් ගන්න ඇහ නිසා උපද්දලා දෙන ස්වභාවයක් තමයි ඔය දැකලා තියෙන්නේ. මොකද බාහිර දෙයට අයිති දෙයක් නම් අපිට ඇහැමත ඩිපෙන්ඩ් වෙන්න ඕනේ නැහැ. ඇහැ නොතිබුණත් ඒ ස්වභාවය අත්දකින්න පුළුවන්. එතකොට ඔය ඒකේ අපි ඔය මුලාවටපත් වෙන්නේ කොහොමද කියන එකත් වැදගත් වෙනවා. ඒක තමයි දැන් අපේ ස්වභාවයක් තියෙනවා. අපි ඇහෙන් මොනවා හරි දැක්ක ගමන් ඒක එළියේ පවතින දෙයක් කියන මට්ටමකට හිතන්න. මේ දැක්කේ එළියේ තියෙන දෙයක් කියනකොටම ඔතන හැංගිලා තියෙනවා අපිට නොපෙනුනාට අනිත් ආයතන වලිනුත් ඕක අත්දකින්න පුළුවන් කියන ගතිය. ඒවා එක එක ආයතනෙන් එක එක මට්ටමට වෙන්න පුළුවන් ප්‍රකට වෙන්නේ. ඒ වුණාට මේ ඇහෙන් දැක්කා විතරක් නෙමෙයි ඕක වෙන ආයතනිකනුත් අත්දකින්න පුළුවන්. දැන් අපේ ආයතන 6න් ඇහැ කියන්නේ එකක් විතරනේ. ඉතුරු පහෙනුත් ඕක අත්දකින්න පුළුවන් කියන මට්ටමකට අපි ඕක බාර ගන්නවා. එතකොට ඒ බාර ගැනීම මුලාවකින්ම ඇත්ත ඇති හැටි නොදන්නකම නිසාම සිද්ධ වෙන ගතියක් කියන එක තේරුම් ගන්න ඕන. හැබැයි අපි ඒක මේ සසරේ මේ වෙනකම් පුරුදු කරලා තියෙන විදිහට හින්දා අපිට ඒක නිකන් ඇත්තක් වෙලාමයි හිතෙන්නේ. එහෙම ගතියක් තියෙනවා. එතකොට ඒක යම් මට්ටමකට කඩා ගන්න පුළුවන් මේ ඇහෙන් උපද්දන දෙයක් නෙමේ අද්දැකි. කන නිසා උපද්දලා දෙන ස්වභාවයක් නෙමේ ශබ්ද සටහනක් විදිහට අද්දැකි. කියලා ඒ අනිත් ආයතන ටිකට නාසය නිසා උපද්දලා දෙන ස්වභාවයක් නෙමේ ගන්ධයක් කියලා සුවඳක් කියලා දැනගත්තේ. ඒ වගේ දැන් දිව නිසා උපද්දලා දෙන දෙයක් නේ මේ රසක් කියලා දැනගත්තේ. දැන් ඒකේ මේ ළඟදිත් අපේ අර සුදස්සන ස්වාමීන් වහන්සේ උපමාවක් ගන්න අර දිවෙන් රස බලන එකේ එහෙ ස්වාමීන් වහන්සේ නමකට අර දිවේ පිළිකාවක් ඇවිල්ලා මේ කීමෝතෙරපි වගේ කරලා එතන ස්නායු ටිකක් මැරිලා දැන් රස දැනෙන්නේ. ඉතින් දවසක් අර ලුණු වැඩි හොද්දක් බෙදලා දැන් මේ හාමුදුරුවන්ට වළඳන්න බැයිලු. හැබැයි අර හාමුදුරුව කිසි ගාණක් නැතුව වෙනත වගේම ඒ කෑම අරන් තියෙනවා. මොකද එතකොට අර රස සංඥාවක් හටගන්න විදිහක් නැහැ දිව වැඩ කරන්නේ නැති හින්දා. ඉතින් ඒක තේරුම් ගන්න ඕන ඒ ආයතනෙට විතරයි ඒකට අදාළ දේ දැනුවත් කරන්න පුළුවන්. වෙන කිසිම ආයතනයකට ඒ ස්වභාවය අත්දකින්න බෑ. ඒක එක පැත්තක්. අනිත් පැත්ත තමයි ඒ ආයතනෙන් අත්දකින්නෙත් ඒ ආයතනෙ හැකියාව අනුව උපද්දලා දෙන ස්වභාවයක්මයි කියන එක. පැහැදිලිද මේ කියන කරුණු දෙක? ඥායි කියනනම් එක ආයතනකින් අත්දකින්න එක වෙන ආයතනකින් අත්දැකීමේ හැකියාවක් නැහැ. දෙවෙනි එක තමයි අපි එක ආයතනකින් අත්දකින්නවා කියුවට ඒකත් බාහිරේ තියෙන ගතිය නෙමෙයි මේ අත්දකින්නේ. ආයතනෙ හැකියාව අනුව සකස් කරලා දෙන ස්වභාවයක් තමයි ඒ ආයතනයට අදාළ විඥාණයට අරමුණු වෙන්නේ කියන එක. ඒ කරුණු දෙක පැහැදිලිද? පැහැදිලි නැත්නම් අපි තව ටිකක් කතා කරමු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. කොබලන් මාත්ක දැන් ඇයි උපදලා දෙන්න නම් එතන ඇයි වර්ණයක් අපිට උපදලා දෙන්න නම් එළියේ තියෙන යම් කිසි හේතුවක් තියෙන්න ඕන. හේතුවක ඵලයක් නේද මෙතන තියෙන්නේ? මේ ඇයි උපදලා දෙන්න එතන ඇතුලේ ඵලයක්. එහෙමනම් එළියේ තියෙන දේ හේතුවක් වෙනව නැද්ද? එතනින් අපිට හිතා ගන්න පුළුවන් එළියේ යමක් තියෙන නිසායි මේ ඇයි උපදලා දීමේ හැකියාව ඇති වුණේ කියලා. එතන හේතුඵල අනුබලනකොට එහෙම එළියේ යමක් තිබිය නිසා නේද මේ ඇයි උපදලා දුන්නේ කියලා තීරුම් ගත්තොත් බලන්න.
ඒකට මම දාලනු තමයි මම කලින් ප්‍රශ්නයක් කොබ්බන මහත්තයා මම කොබ්බන මහත්තයා කියන දේ අපිට තේරෙනවා. ඒ කියන්නේ වර්ණය කවදාකවත් අතින් අල්ලන්න බෑ. අපි අතින් ඇරුවට අපිට වෙන්නේ පටවියක්ෝ අපේ පටවි තේජෝ වායුව අපෝ වුණත් අපිට දැනගන්න විදියක් නැහැ ඉන්ද්‍රියවල. මේ එතකොට මේ එහෙම තේරෙනවා අපිට. ඒක ශබ්දේ වුණත් බලන්න බෑ, ශබ්දේ වුණත් අල්ලන්න බෑ. ඒ වගේ අපිට තේරෙනවා දැන් වර්ණය අතින් අල්ලන්න බෑ කියන එක. අපි අතින් ඇල්ලුවට අපි අල්ලන්නේ ඒ දැන් මලක් වුණත් අපි දකින්නකොට වර්ණය දකින්නවා. දැකලා ඇල්ලුවට අපි අල්ලන්නේ ඒකේ පටවි හරි තේජෝ හරි වායු කොටස් තමයි අල්ලන්න පුළුවන් ස්පර්ශ වෙන්නේ කියන එක. හැබැයි අර දැන් බාහ්‍යෝදයකින් කිසිම සම්බන්ධයක් නැහැ කියනකොට තමයි අපිට පොඩ්ඩක් පැටලුනේ. එතකොට එන ඇහැ වහල තියෙනකොට දැන් අපි මලක් බලන් ඉන්නවා කියනකොට ඇහැ වහුණාට පස්සේ ඒ මල පේන්නේ නැහැනේ. චක්කු විඥානේ එතකොට චක්කු විඥාන මේ චක්කු ප්‍රසාදයේ තිබුණත් ඒ බාහිර රූපේ ඇයි ඩිස්කනෙක්ට් වෙන්නේ? එතකොට කව දැන් ඇහැ වහන්නත් අපි බලන් ඉන්නකොට හරි වෙන කවුරු හරි කෙනෙක් මල වෙන මොකක් හරි වහල දැම්මොත් කියනකොට ඒත් එතකොට ඇයි එන චක්කු විඥානයට ඒ මල කදින් පෙරුණ මල හදන්න බැරි? එතකොට මොකක් හරි වර්ණයක් කියන්නේ නැද ආලෝ කියන තුනකොට ඇයි එතකොට ඒ විඥානයට ඒ වර්ණය හදන්න බැරි? බාහිර හේතු බල බල තියෙනවනේ ආලෝකය ඒ වර්ණයේ බාහිර වර්ණ උනත් හේතු වෙලා තියෙනවා වගේ එකක් තියෙනවනේ කියන එක තමයි කලින් ප්‍රශ්නෙත් මම අහුවෙ තේරුවන් සරණ.
ඔව් තේරුවන් සරණ. දැන් මට පැහැදිලි මේ ප්‍රශ්නය. මේ ඒ කියන්නේ අපි දැන් හරි ඇහෙන් උපද්දලා දෙන දෙයක් තමයි දකින්නේ. ඒ වුණාට ඒක උපද්දන්න බාහිරයේ හේතුවකුත් තියෙන්නම ඕන නේද? ඒ හේතුව සතර මහා ධාතු නේද කියන එක තමයි මට වැටහෙන විදිහට මේ අහන්නේ. ඒකේ ඒ කියන්නේ යම් කිසි මට්ටමකදී ඒ කතාවේ ඇත්තක් තියෙනවා. හැබැයි ඒක එක මට්ටමකට විතරයි. දැන් අපි මොන දැන් ආයතනෙන් උපද්දලා දෙන දෙයක් දකින්නේ කිව්වහන් දැනට මූලිකව හිතුවට ප්‍රශ්නයක් නැහැ. හරි එළියේ සතර මහා ධාතුව තියෙනවා. හැබැයි ඒක නිමෙයි මේ පේන්නේ. ආයතනයේ හැකියාව අනුව උපද්දලා දෙන ස්වභාවයක් තමයි මේ ආයතනෙන් දැනගන්නේ. මම පේන්නේ කිව්වහම ඇහෙන්නේ ඔක්කොම අයිති ආයතන මේ පහටම. එතකොට දැන් ඒක පෙනුනට එළියේ මොකුත් නැද්ද කියන ඔය ප්‍රශ්නේ එනවා. මොකද දැන් අපි හිතාගෙන ඉන්නවා එළියේ සතර මහා ධාතුව තියෙනවා, ඒ හින්දා තමයි මේක පේන්නේ කියලා. දැන් ඔය මට්ටමත් සෑහෙන දැකීමක්. හැබැයි ඊළඟට නිකන් ප්‍රශ්න කරලා බලන්න, දැන් එළියේ සතර මහා ධාතුව තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? දැන් අපි හිතන්න පුරුදු වෙලා තියෙනවා. දැන් කියන්නේ අපි ඔය විද්‍යාත්මකව හිතන්න අපිව ට්‍රේන් වෙලා තියෙන හින්දා එන එකක් කියලා මට ඒක හිතෙන්නේ. දැන් අපි දැන් මොකක් හරි දැක්කහම දැන් හේතුඵල ධමකුත් අහලා තියෙන හින්දා මේ ඵලය තමයි දැක්කේ. ඒක මං හිතන්නේ පැහැදිලි ඇති. දැන් සකස් කරන ඵලය තමයි අපි දකින්නේ. ඒ කියන්නේ ඇහෙන් උපද්දන වර්ණේ තමයි විඥානේ දකින්නේ. ඒ වුණාට ඔය ඵලය උපදින්න හේතු ටිකකුත් තිබිලා තියෙනවනේ. අපි අර ගිනි පෙට්ටියේ උදාහරණයක් ගත්තොත් ගිනි කූර ගිනි පෙට්ටියේ ගහපු හින්දා තමයි දැල්ල ඇති උනේ. අපි ඈත කරවල කාමරයක නම් ගිනි කූර ගැහුවේ අපිට දැල්ල විතරක් පේන්න පුළුවන්. එතකොට ඵලය තමයි දැర్శණය වෙන්නේ. ඒ වුණාට තර්ක කරන්න පුළුවන් ওই දැල්ල ඇති වෙන්නේ නැණි ගිනි පෙට්ටියයි ගිනි කූරයි නැතුව කියලා. ඒක එතකොට අපි දැනගත්තේ කොහොමද ගිනි පෙට්ටියකුයි ගිනි කූරකුයි ගැන? මොකද ඒක ඇහැට පේන්නේ නැහැ. ඒ වගේ හිතන්න. දැන් හේතු ටික අපිට ඇහැට පේන්නේ නැහැ. ඇහැට දැర్శණය වෙන්නේ ඵලය විතරයි. ඒ වගේ තමයි දැන් සද්දේ අහනකොට සද්දේ ඇහෙනවා මිසක් හේතු ටික ඇහෙන්නේ නැහැ. හේතු ටික අත්දකින්න බෑ. හේතු ටික මොකද්ද කරලා තියෙන්නේ? අපි හිතාගෙන නේද? ඔන්න ඔහොම ධර්මතාවයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි එහෙන් වර්ණ සටහන දකින ගතිය තමයි චක්කු විඥාණයට කරන්න පුළුවන්. හැබැයි දැන් චක්කු විඥාන්නේ නෙමෙයි දැනගන්නේ ඇහක් තියෙනවා එළිය රූපයක් තියෙනවා කියලා. ඒක දැනගන්නේ චක්කු විඥාණයට පස්සේ පහළ වෙන මනෝ විඥාණය. ඒ හිතෙන් තමයි අර හේතු ගැන දැනගන්නේ. මොකද හේතු දැකීමේ හැකියාව නැහැ චක්කු විඥාන මට්ටමට. චක්කු විඥාණයට පුළුවන් වර්ණ සටහන දකින ගතිය විතරයි. මම මේ කියන්නේ මේ ඒ කියන්නේ පවතින ස්වභාවය. පවතින ස්වභාවය කියන්නේ ඇහෙන් උපත්ලා දෙන ගතිය තමයි ඒ නිසා උපදින හිතට අරමුණු වෙන්නේ. ඒ නිසා උපදින හිත කිව්වේ චක්කු විඥාන සිත. හැබැයි ඒක නිරුද්ධ වුණාට පස්සේ මනෝ විඥාන මට්ටමින් ඕක ගැන ආයෙ හිතනවා. ඒ ආයේ හිතද්දී තමයි මේ පැත්තේ ඇහැක් ගැනයි බාහිරේ රූපයක් ගැනයි දැනගැනීමේ හැකියාව එන්නේ. එතකොට ඒ මනෝවිඤ්ඤාණ මට්ටමේදී තමයි ඔව කර්මයක් බවට පත් වෙන්නේ. චක්කුවිඤ්ඤාණ මට්ටමේදී ඔක විපාක මට්ටමක් විතරයි. ඒ කියන්නේ චක්කුවිඤ්ඤාණය කියන දර්ශනය වීමේ ස්වභාවය නව කර්මයක් නෙවෙයි. ඒක විපාක මට්ටමක් විතරයි. ඒකේ කිසිම බලපෑමක් නැහැ අපි සසරේ යන්න. හැබැයි ඒක නිසා මුලා වෙලා හිතන ටික. එතකොට ඒක මුලා වෙලා හිතනවද කියන එක තේරුම් ගන්න තමයි ඊළඟට අපි අර දැන් දැනට හිතෙනවා හරි එළියේ යම් කිසි ස්වභාවයක් තියෙනවා. ඒකට අපි දෙන නම් ටික තමයි ඔය සතර මහා ධාතුව තමයි එළියේ තියෙන්නේ. හැබැයි ඔය සතර මහා ධාතුව කිසිම ආයතනයකට ගෝචර වෙන්නේ නැහැ. ඒක මේ මනසෙන්ම හිතාගත්තු දෙයක්. අත්දකින ගතියක්. මොකද ඇහෙන් පේනකොට ඇහෙන් පේන්නේ මේක තව ටිකක් පැහැදිලි වෙන්නේ දැන් මේ බාහිරේ තියෙන වර්ණේ නෙමෙයි මේ පේන්නේ කියන අදහස හොඳට කාවැදුනාට පස්සේ. මොකද ඇහැ උපත්තල දෙන වර්ණය තමයි චක්කු විඤ්ඤාණයෙන් දකින්නේ. චක්කු විඤ්ඤාණයට බෑ එළිය තියෙන වර්ණයක් දකින්න. ඒකයි මම කියේ ආයතනෙන් උපත්තල දෙන ස්වභාවයමයි විඤ්ඤාණය දැනගන්නේ. එතකොට ඒක දැනගෙන අපි කොහොමද හිතන්නේ බාහිර තියෙන ස්වභාවයක් ගැන? දැන් බාහිර තියෙන සතර මහා ධාතු ස්වභාවයක් වෙන. ඒක තේරුම් ගන්න ඒකත් තව හිතකින් දැනගත්තු විඤ්ඤාය වුණ ස්වභාවයක් විතරයි. එතකොට ඒකත් විඥානකින් දැනගත්ත ගතියක් මිසක් ඕක ඇත්තටම එළියේ තියෙන ගතියද කියන එක වෙනම තව ටිකක් ඒක ප්‍රශ්න කරන්න ඕනේ. මම හිතනවා ටිකක් පිළිතුරක් එන්නේ නැති කියලා මේ පැහැදිලි නැත්තා. ඕක හොඳයි ගොඩක් කතා කරන්න ඕනේ එකක්. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. මම හිතන්නේ අපි අද කාල වේලාව ඉක්ම ගිහින් තියෙන සාකච්ඡාව නිමා කියන මට මට හිතෙනවා ඇත්තටම අද අපි කෘෂ්ණ මහත්මයා මේක රෙකෝඩින් එක ඔක්කොටම ලැබෙන සලස්සයි. අපි මේක නැවතරක් අහමු. අහලා නැවතරක් මම හිතන්නේ මෙතනින් මේ සාකච්ඡාව නවතින්නේ නැහැ. මේ ආයතන සම්බන්ධයෙන් ඒ වගේම මේ විඥාන හරි දස්නන් කියන ඒ ගාථාව සම්බන්ධයෙන් තවදුරටත් කතා කරන්න පුළුවන්කම තියෙනවා. මම එහෙම හිතන්නේ කොක්කලගේ මහත්මයාගේ කතාත් පස්සේ මම හිතන්නම්. එහෙමනම් කොක්කලගේ මහත්මයා මම හිතනවා අද සාකච්ඡාව අපි මෙතනින් නිමවටපත් කරමු. සමා වෙන්න ගොඩක් අයට විශේෂයෙන්ම අලුතෙන් සම්බන්ධ වෙච්ච අයකින් අදහස් අපිට ලබා ගන්න අද අවස්ථාව දිලේ ගියා. මොකද ඒ තරමට අද කතා කරපු මාතෘකාව හැමෝගේම සිත්කස්ත නිසා ගොඩක් ප්‍රශ්න යොමු වුණා. ඒක අපි ගොඩක් අගේ කරනවා. ඉතින් එහෙමනම් දැන් මම මේ සාකච්ඡාව නිමාට පත් කිරීමට අදහස් කරනවා. එහෙමනම් චානල් සිස්ටර් සෙවෙනුවෙන් අපිට මෙහෙම සම්බන්ධ වෙන කල්‍යාණ මිත්‍රයින්ට මම අනේක වාරයක් පින් දෙනවා. මේ සාකච්ඡාව තුළින් අපිටත් අපි ධර්ම ඥානෙ වඩා ගන්න, ඒ වගේම මේ ධර්මය අවබෝධ කර ගන්න ඔබ හැම රොකුලක් වෙනවා. ඔබ අහන ප්‍රශ්න අපිට හරි වැදගත් වෙනවා. මොකද ඒවා හුඟක් වෙලාවට ඔබ ඇහුවේ නැත්නම් අපිටත් ඒකට උත්තරයක් ලැබෙන්නේ. ඒක නිසා ඒකට මම හිතන හැමෝම මේ විදිහටයි හිතන්නේ. ඒ වගේම විශේෂයෙන් සුසිත මහත්මයා ඔබතුමාගේ උනන්දුව නිසා තමයි මේ සාර්ථක මේ ඉදිරියට පාවඩ ස්ථාන මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. දැන් මම හිතන්නේ ලබන සතියකට අපිට අවුරුදු දෙකක් සම්පූර්ණ වෙනවා මේ සාකච්ඡා මාලාවට. ඉතින් සුසිත මහත්මයා ඔබටත් ඔබේ පවුලේ හැමටත් අපි තාමත්ම කෘතඥතාවය පළකන්ට. ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරන මේ ඔබ කරන කුසල ධර්මයන් හේතු කරගෙන කොග්ගවගේ මහත්මයා ඔබතුමාත් ඔබගේ සියලු වැඩ ඉවත දමා අපිට මේ විදිහට අනුග්‍රහය දක්වනවා. ඒ ගැන අපි තාමත්ම කෘතඥතාවය පළ කර සිටින කොග්ගවගේ මහත්මයා අපි දන්න සෑම මාසිකම තුන්වෙනි සතියේ තමයි කොග්ගවගේ මහත්මයා අපිට හමු වන්නේ. ඉතින් ඒ ගැනත් මම ඉතාමත්ම සවුනට සිසිලස වෙනුවෙන් කෘතඥතාවය පළ කරනවා. එහෙමනම් අවසාන වශයෙන් කොග්ගවගේ මහත්මයාට යොමු වෙනනම් අද සාකච්ඡාව නිමා කරන්න කියලා. කොග්ගවගේ මහත්මයා
ඔව් තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා. අර ඒ කිව්වා වගේ අපි මේ සාකච්ඡාවම ඊළඟ සැරෙත් කන්ටිනියු කරමු. මොකද මේක තේරුම් ගන්නත් අවශ්‍යයි. මං හිතනවා ධර්මයේ තියෙන්නේ ඔතනම තමයි කියලා අපේ සම්මා දිට්ඨිය පැත්ත, විශේෂයෙන් ලෝකෝත්තර දර්ශනය. ඉතින් මේක අර දැන් මං අවසාන වශයෙන් ආයි මතක් කරනවා අර මං අර බල්ලා වතුරට එබෙන උපමාව උදව් කරගෙන මේ ආයතන එක අපි රැවටෙන හැටි ගැන ටිකක් තව ටිකක් මෙනෙහි කරන්න බලන්න. දැන් ඒ බල්ලගේ මානසිකත්වෙට බල්ලෙක් ඉන්නවා කියනකොට එළියේ සතර මහා ධාතු වලින් හැදිච්ච ස්වභාවයක් එනවා. එතකොට අපේ මට්ටමින් ඒ බල්ලා නොපිහිටනකොට ඒ බල්ලට අදාළ සතර මහා ධාතුවක් එතන පිහිටනවද කියන දෙක පොඩ්ඩක් කර දෙපැත්තට විමස විමස බලන්න මේ ආයතනයකට දදා. එතකොට තව ටිකක් මේ විශේෂයෙන් මේ ගාථාවෙන් අදහස් කරන කරුණට ටිකක් සමීප වෙන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. ඒ වගේම මං මතක් කරනවා අර අපේ මේ තිබුණ සාකච්ඡාවක් ඉස්සර දවස්වල අනිච්ච සංඥා සූත්‍රය දැන් ටයිප් කරලා පොතක් විදිහට තියෙනවා. ඒකේ PDF එක ලබා ගන්න පුළුවන් මගේ වෙබ්සයිට් එකෙන් ravi.harimaga.com කියන එකේ ටිකක් සර්ච් කරලා බලුවා නම් මේ හොඳයි. එහෙමනම් හැම දිනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.